නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශබ්දය කියන ධර්මතාවය. මේක සෝත ප්‍රසාදයට කන කියන ඉන්ද්‍රියට සම්බන්ධ වෙලා තිබුණාට ඒ ඉන්ද්‍රිය පිළිබඳව ගොඩාක් ධර්මතාවයන් අවබෝධ කරගෙන සිටියට ඒ කන තුලින් ඇතිවෙනා වූ චිත්ත වීති, ඒ නිසා අටගන්නා වූ ක්ලේශ ධර්ම අද අපට සංසාරයේ ගොඩාක් දුක් විඳින්නට හේතුවක් වෙලා තියෙනවා. අපේ කන නිසා භව කීයක් මේකේ උත්පත්තිය ලැබුවද කියලා බැලුවොත් ඒක ගණන් කරන්න ගියොත් අපේ ආයුෂ ඉවර වෙන තරම්. එනම් මේ කන කියන ඉන්ද්‍රිය කරන කොටගෙන ඇයෙන්නා වූ ශබ්ද පිළිබඳව තවත් අපි පොඩි ගැඹුරු කාරණාවක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ ශබ්දය කියන තරංගය එක්තරා විද්‍යාවක් කියලා. මේ ශබ්ද විද්‍යාව මේ ලෝකේ ආරම්භ කාලයේ ඉඳලාම පවතින විද්‍යාවක්. කිසිම දෙයක් නැති ඉස් අවකාශය කාලයක් තිස්සේ පීඩණයටපත් වෙලා ඒ පීඩණය කම්පණයේ බවටපත් වෙලා කම්පණය තුළ විසිරුණු ස්වභාවයකින් විසිරීලා යන පරමාණුවටත් වඩා පුංචි තරංග කාලයක් යනකොට නැවත නැවත භ්‍රමණය වීමෙන් ක්ෂය වීමෙන් වේගය අඩු වැඩි වීම නිසා එකක් තවත් එක්ක එකතු වෙලා ඒවා පරමාණු බවට පත් වෙලා පරමාණු ක්‍රමානුකූලවින් තවත් පරමාණුත් එක්ක එකතු වෙලා අණු බවට පත් වෙලා ඒ අණු කීප අණුවක් එක්ක එකතු වෙනකොට ආපෝ ධාතුව, පඨවි ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව කියලා සතරමා ධාතු කොටාස නිර්මාණය වෙලා ඒ සතරමා භූත ඒක රාශි වීම නිසා මේ මා පොළවේ සියලුම නාම රූප ධර්මයන් භෞතික සත්ව කොටස් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මේ කම්පණය තුලම ශබ්දයක් අටහරගෙන ඉවරයි. ඒ කම්පණය පීඩණය බවට තියෙන කාලෙත් ශබ්දයක් ඇති වෙලා ඉවරයි. විසිරීලා යනකොට තවත් ශබ්දයක් නිර්මාණය වෙලා ඉවරයි. එහෙනම් මොකවත් නැහැ කියන තැන එක ශබ්දයකුත්, ඒක තුළ අටගත්ත පීඩණය තව ශබ්දයකුත්, ඒ පීඩණය කම්පණයට පත් වෙනකොට තව ශබ්දයකුත්, විසිරීලා යනකොට තව ශබ්දයකුත්, මේ පරමාණු ඒක රාශි වෙලා ඉලෙක්ට්‍රෝන මට්ටමින් කැරකෙන එක ශබ්දයක්, ප්‍රෝටෝන මට්ටමේ තව ශබ්දයක්, නියුට්‍රෝන මට්ටමේ තව ශබ්දයක්. එහෙනම් මේ අණුවල ඇතිවෙච්ච මේ ශබ්ද විද්‍යාව ශබ්ද හත තමයි සා රි ගා මා පා ද නි කියන මේ ශබ්ද හත. එහෙනම් මේ ශබ්දය මේ වස්තු වලට ගැටෙනකොට ලී කෑල්ලකින් ගාකට ගානකොට, ගලකින් පොළවට ගානකොට, වතුරට ගලක් දානකොට මේ නිර්මාණය වෙන ශබ්දය මේ අණුවල ශබ්දයක් නෙමෙයිද? එහෙනම් මේ සෛලවල තියෙන දෝංකාරය නෙමෙයිද? එහෙනම් මේ විදියට බලනකොට මේ ලෝකයේ සෑම වස්තුවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අණුවලින්. ඒ සෑම අණුවකටම ශබ්දයක් පවතිනවා. ඉලෙක්ට්‍රොනික පරිපථයක් අරන් බැලුවොත් ඒ ඉලෙක්ට්‍රොනික පරිපථවල තියෙන පුංචි පුංචි උපකරණවල තරංගයක් ගමන් කරනවා. ඒ තරංගවල ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් කියනවා කාරණා දෙකක් පවතිනවායි කියලා. එකක් තමයි ප්‍රශ්නය පවතිනවා අනිත් එක ශබ්දය පවතිනවා. ඉංග්‍රීසියෙන් කියනවා heat and noise කියලා. Heat එක කියලා කියන්නේ ඒකේ තියෙන උෂ්ණත්වය. Noise කියලා කියන්නේ ඒ සියලුම උපකරණ ක්‍රියා කරනකොට ඇතිවෙනා වූ ශබ්දය. එනම් මේ ශබ්දයයි රස්නයයි තමයි විද්‍යුතය කා දමන්නේ. එහෙම නැත්නම් විද්‍යුතය ෂේ කරන්නේ. එනම් මේ ලෝකයේ හැම අණුවක් තුළම ශබ්දයක් තියෙනවා. ශබ්දය කරනකොටගෙන මේ සෛලවල යම්කිසි විද්‍යාවක් පවතිනවා. එනම් මේ අණුවක් පවතින්නේ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා බලනකොට දෙතිස්මා තලයේ පීඩණය නිසා ඒ දෙතිස්මා තලයේම තියෙන තරංගවල එකතුවෙන් තමයි මේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ ඇස්වලට පේන සෑම රූපයක්ම දෙතිස්මා තලයේ නිර්මාණයක්. අපි දකින සෑම වස්තුවක්ම දෙතිස්මා තලයේ නිර්මාණයක්. අපට එන සෑම ශබ්දයක්ම දෙතිස්මා තලයේ නිර්මාණයක්. අපට දැනෙන රස වර්ග 7ක් වුණාට ඒ රස වර්ග 7 නිර්මාණය වෙලා තියෙන්නේ දෙතිස්මා තලයෙන්. එහෙනම් මේ විදියට මේ සෑම නාම රූප ධර්මයක්ම සංඥා සංස්කාර ධර්මයක්ම මේ ලෝකයේ නිර්මාණය වෙලා පවතින්නේ දෙතිස්මා තලයෙන් ඇතිවෙච්ච කම්පණය පීඩණය ඒකරාශී කරගෙන. එහෙනම් අපේ සෛලවල වර්ණය තියෙනවා, ගන්ධය තියෙනවා, රසය තියෙනවා, ඕජාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ශබ්දයක් තියෙනවා. මේ කයෙනු තරංගයක් එළියට යනවා. ඒ තරංගයට ශබ්දයක් පවතිනවා. එහෙනම් මේ ලෝකේ පවතින සෑම දෙයක් අරන් බලනකොට ඒ සෑම දෙයක් තුළම ශබ්දයක් පවතින නිසා මේ ශබ්දයත් උපයෝගී කරගෙන තමයි මේ සෛල, මේ සංසාර ධර්ම, මේ නාම රූප භෞතික කියන හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ ශබ්ද හත නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදයට අනුව අපි දකිනවා යෑලම ශබ්දය එක්තරා ස්වරයක් පල්ලෙයාට එනකොට පීඩනයක් පවතිනවා. ඇයි මේ අවකාශයේ වැඩි වෙනකොට මේ පීඩනයක් ඇති වෙනකොට ඒ අවකාශයේ වැඩි වෙච්ච නිසා තමයි අටගන්නේ. එහෙනම් ඒ අවකාශයේ වැඩි වෙනකොට අපි දන්නවා දැන් ලිඳක් තියෙනවා. ලිඳේ අඩියේ තියෙන දෝංකාරයට වඩා උඩ තියෙන දෝංකාරය වැඩි. ඇයි? අර අවකාශයේ විසිරෙන්න පුළුවන් ස්වභාවය වැඩි නිසා. එහෙනම් අවකාශය තුළ තියෙන ශබ්දය ඊළඟට තියෙන පීඩණයට එනකොට ඒක වෙනස් වෙනවා. ඒක දෙවෙනි ශබ්දය. එතකොට ඒ කම්පණයටපත් වෙනකොට ඒ කම්පණයෙන් ඇති වෙන ශබ්දය තවත් වෙනස්. විසිරිච්ච ස්වභාවය තුළ තවත් වෙනස්. එහෙනම් අණු වලටපත් වෙලා ඒ වැඩිපුර භ්‍රමණ වේගය, මධ්‍යම භ්‍රමණ වේගය, අවම භ්‍රමණ වේගය කියනකොට ඒක තුළ ශබ්ද තුනක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන ශබ්දය, ප්‍රෝටෝන ශබ්දය, නියුට්‍රෝන ශබ්දය කියලා ඒ මට්ටම් තුනකින් පවතිනවා. එහෙනම් ක්‍රමානුකූලව මේ ශබ්ද එකින් එක තෙකින් එකට පල්ලෙයාට එන්න වැඩි වෙලා පල්ලෙයා ශබ්දය ගොඩාක් කම්පණින් වැඩි ශබ්ද. උඩට යන්න ඒ වේව්ස් වල ධාරිතාව මනින්න බෑ. අවකාශයේ තියෙන ධාරිතාව මිනි මයික්‍රෝ වලින් ගත්තත් නැනෝ මයික්‍රෝ වලින් ගත්තත් මනින්න බැරි තරම්. ඒ තරම් සියුම්. Earth's renewaling අනේකම්. එහෙනම් පීඩණයට ගත්තාම ඒක නැනෝ මයික්‍රෝ වලින්, මිනි මයික්‍රෝ වලින් අපිට මයින්ඩ් පුළුවන් කොච්චර Earth's තියනවද කියලා. එහෙනම් ඒක කම්පණයටපත් වුණාම අපිට පුළුවන් මයික්‍රෝ Earth's වලින් ඒක මයින්ඩ්. ඒක නැවත විසිරලා යනකොට තීරිය තරංග, සම්‍යක් තරංග කියලා ඒ තරංග වලට අනුව Earth's වලින් මනින්න පුළුවන්. Earth's එකේ ඉඳලා 20000යි, 20000 ඉඳලා 40000යි, 40000 ඉඳලා 80000යි ඒ විදිහට අපිට අදන්න පුළුවන්. එහෙනම් ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා එනකොට ඒ නියුට්‍රෝන කියලා එනකොට අපි කියනවා මේක මෙගා හර්ට්ස් කියලා. එහෙනම් නැවත මේක ප්‍රෝටෝන මට්ටමට එනකොට අපි කියනවා මේක ජිගා හර්ට්ස් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන වලට එනකොට අපි කියනවා ටෙරා හර්ට්ස් කියලා. ඒකයි ඉලෙක්ට්‍රෝන ධාරිතාවෙන් යම් කිසි දයක් පුපුරනකොට කන් අඩි පැලෙන්නේ. හොඳ ලස්සන තට්ටු දෙකේ ගොඩනැගිලි දෝවිලි වාගේ විසිරලා යනවා. හැම දෙයක්ම වැලි වාගේ ගලාගෙන යන මට්ටමට. පොළවට තිබ්බාම ඒක විශාල ලිඳක් ඇරෙන තරම්. ඇයි මේ ඉලෙක්ට්‍රෝන ධාරිතාව වැඩි ටෙරාහර්ට්ස් වලින් තමයි ඒකේ ශබ්දය තීරණය වෙන්නේ. ඒක දරන්න බෑ. ගස් පුපුරනවා, මිනිස්සු කෑලි වලට කැඩිලා යනවා, ඉන්ද්‍රියන් 32 ආකාරකින් විසිරලා යනවා. එනම් මේ ශබ්ද විද්‍යාව මේ ලෝකයේ පවතින ක්‍රමවේද ආරම්භ බලනකොට ඒක උඩ ඉඳලා පල්ලෙයාට එන්න මට්ටම වැඩි වෙලා තිනවා වාගේ මේ කයෙත් මේ ශබ්ද හත පවතිනවා. අපි දන්නවා අපේ කොඳුයට පේලිය පීචලා තින්නේ සුසුම්නාවේ ඉඳලා. එනම් මේකේ චක්‍රාස් කියලා කියනවා, ස්නායු පද්ධති කියලා කියනවා. ඒ ස්නායු පද්ධති වලට ශබ්දයක් තියෙනවා. එනම් අපේගේ ප්‍රාණ ධාතු තියෙන කෝෂයට එක ශබ්දයක් තියෙනවා. මූත්‍රාශය කියන ඒ වතුර එකතු කරලා තියෙන ඒ ග්‍රන්ථියට ශබ්දයක් තියෙනවා. පෙකිනිවැල කියන ග්‍රන්ථියට ශබ්දයක් තියෙනවා. අග්නියාශයට ශබ්දයක් තියෙනවා. අදවතට ශබ්දයක් තියෙනවා. උගුරු දණ්ඩට ශබ්දයක් තියෙනවා. පිටියුටරි ග්‍රන්ථියට ශබ්දයක් තියෙනවා. ඉසමුදට ශබ්දයක් තියෙනවායි කියලා මේක කය තුලත් ශබ්ද අතකට වෙන් වෙලා තියෙනවා. යෝග භාවනාවල මේක චක්‍රා 7යි කියලා කියනවා. වෛද්‍ය විද්‍යාවේ ස්නායු පද්ධතිය නැත්නම් ග්ලෑන්ඩ් 7යි කියලා කියනවා. එහෙනම් මේ විදිහට මේ කය තුල පවතින ශබ්දය ඇයි මේ ශබ්දය නිසා මේ කය මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා බලනකොට සෑම සෛලයක්ම අරන් බලනකොට ඒ සෛලයේ නිර්මාණය වෙලා තින්නේ ක්ලෝරොසෝම් 46කින්. ඒ ක්ලෝරොසෝම් නිර්මාණය වෙලා තියෙන්නේ DNA RNA වලින්. ඒ DNA RNA නිර්මාණය වෙලා තින්නේ ජාන වලින්. එහෙනම් මේ ජාන වල තියෙන්නේ ඔක්කොම පරමාණු වාගේ තොරතුරු. මේ තොරතුරු හැම එකක් තුළම ශබ්දයක් පවතිනවා. අපි දන්නවා මේ ක්ලෝරොසෝම් 46 ගත්තාම ඒ ක්ලෝරොසෝම් 46කින්ම හැම එකක් තුළම DNA RNA එකක් තියෙනවා. ඒක තුළ අනුගත වෙච්ච ජාන මිලියන ගණන් තියෙනවා. එහෙනම් මේ එක ක්ලෝරොසෝම් එකක් ගත්තාම 46න් එකක් ගත්තාම ඒ එක ක්ලෝරොසෝම් එක ඇතුළත තියෙන DNA RNA ගත්තාම ඒ DNA RNA ලණුවක් වාගේ ඇඹරිලා තියෙන්නේ. ඒ ලණුව වාගේ තියෙන පොටවල් දෙක සම්බන්ධ වෙලා තියෙනවා කණු වාගේ. එතකොට මේ තියෙන DNA RNA එක නිර්මාණය වෙලා තියෙන්නේ ජාන වලින් නම්. ඒ ජාන මිලියන ගණන් තොරතුරු උසුලාගෙන ඉන්නවා නම් ඒ තොරතුරු වල මොනවද තියෙන්නේ? ශබ්ද, වන්න, ගන්ධ, රස, ඕජා, ස්පර්ශ. එහෙනම් මේ අත් ආකාරයෙන් ක්‍රියාත්මක වන ස්වභාවයක්, සලායතන වලට කර්මයක් වශයෙන් පරිසම් දෙන්න පුළුවන් ස්වභාවයක්, ආයතන අයතුලින් ක්‍රියා කරවන්න පුළුවන් ස්වභාවයක් තමයි මේ තොරතුරු වල ගබඩා වෙලා තියෙන්නේ. එහෙනම් මේ තොරතුරු වල තියෙන සියලෝම කර්ම කාරණා ටික විමසලා බලනකොට එක සෛලයක් තුල, එක ක්ලෝරොසෝමයක් තුල, එක ජාන තොරතුරක් තුල තියෙන කාරණාව බැලුවාම භවයක් ගානේ දුක් විඳින්න හේතු, භවයක් ගානේ සැප විඳින්න හේතු. එහෙනම් මේ ධර්මතාවය නිර්මාණය වුණේ කොහමදයි කියලා බලනකොට මේ සෛල ඇදෙනකොටම ශබ්දයෙන්, වර්ණයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ඕජාවෙන්, ස්පර්ශයෙන් කියන මේ කර්මතාවෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ ශබ්දය කරනකොටගෙන මේක තුළ තියෙන කරුණු අපට නිරෝධ කරන්න නම් තවත් ශබ්දයක් දෙන්න වෙනවා. හේතුව වතුර අපිරිසිදු නම් තව තවත් වතුර දැම්මාම ඒ වතුරේ ධාරිතාව වැඩි වෙනකොට අපිරිසිදු භාවය අතුරුදාන් වෙලා පිරිසිදු භාවය ඇවිල්ලා ඊට පස්සේ අපට බොන්න පුළුවන් තත්ත්වයට එනවා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම ඒ දේ තුළින්ම නිරෝධ කරන්න පුළුවන් නිසා අපේ කයට අපි ශබ්ද වලින් කර්ම එකතු කරලා තියෙනවා. මේ කර්ම තැන්පත් වෙලා තියෙන මූලික ගබඩාව තමයි සෝත ප්‍රසාදය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපට ඇහිච්ච දේවල්, ඇවුණු දේවල්, උවමනාවෙන් ආගත්ත දේවල් කියන මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම මේ සෝත ප්‍රසාදය තුල තැම්පත් කරගෙන නැවත නැවත අපි මේක සවසව ශ්‍රවණය කරනවා නැවත නැවත ඒ එක ක්‍රියාත්මක කරවලා කර්ම අදලා ජාති ජරා භව දුක්ඛ දෝමනස දා ගන්නවා එහෙනම් මේ අවිද්‍යාව නිසා අටගන්න සංස්කාර නැති කරන්න විද්‍යාවෙන් අටගත්ත සංස්කාර මේකට ගබඩා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ මේ ශ්‍රෝතය කියලා කියන මේ ශබ්දය කියන එක මේ කය තුල පවතින ශබ්ද හත විශ්වයේ පවතින ශබ්ද හත එහෙනම් ඒ ශබ්දයෙන් මේ ශබ්දයටත් මේ ශබ්දයෙන් අර ශබ්දයටත් දීර්ඝකාලීනව ගනුදෙනුවක් ක්‍රියාත්මක වෙනවා එහෙනම් මේ ශබ්දය තුලින් අපි අසත්පුරුෂ දේවල් එකතු කරලා ලෝභ සාගත, ద్వේෂ සාගත, මෝහ සාගත, වෛර සාගත, රාගික දේවල්, කාමුක දේවල් ඕනතරම් මේකට ගබඩා කරලා. එහෙනම් කවදාවත් රාගික දේවල් ආලා නැති කෙනෙකුට රාගික දේවල් කතා කරනකොට අවිරුද්ධ වෙනවා. අනේ මොනවද මේ කැත කතා? මොනවද මේ කතා කරන්න වෙන දේවල් නැද්ද? ඇයි මේ වගේ දුෂ්‍ය දේවල් කතා කරන්නේ කියලා එයා ඒ කතා කරන කෙනාට අවවාද කරනවා. හැබැයි රාගික දේවල්ට වඩා කැමති කෙනා කන් දෙක හැරගෙන ආගෙන ඉන්නවා. අනේ මොනතරම් ලස්සන කතන්දරයක්ද? තව තවත් ඇහෙන්න ඕනේ, තව තවත් කියන්න ඕනේ කියලා. එහෙනම් මේ ශබ්දය නිසා අපි තුල විශාල කර්මයක් පවතිනවා. මේ ශබ්දය කරන කොටගෙන අපි තුල විශාල භවගාමි පැවත්මක් පවතිනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ පරිත්තත් ධම්ම සවන කාලෝ කියලා දේශනා කරනවා. පිරිත් කියන එක ධර්මයක් වශයෙන් ශ්‍රවණය කරන්න. මොනවද ධර්මය කියලා කියන්නේ? යමක් ඇයෙනකොට නිවීමක් ඇතිවෙනවා නම් මානනී ඒක ධර්මය. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපට නිවීමක් ඇති කරන්න පුළුවන් හැම දෙයක්ම ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ එයා ධර්මයේ ශ්‍රවණය කරනවා. එහෙනම් පිරිත් සජ්ජායනා කරනකොට ඒ පිරිත් අපි ශ්‍රවණය කරනකොට මේ ශබ්දය අපගේ ස්නායු පද්ධතිය අතේ තියෙන ශබ්දයත් එක්ක මිශ්‍ර වෙලා ඒ ස්නායු පද්ධති වලින් ඇති කරගන්නා චිත්ත වීති, ලෝභ දේශ මොහ රාග වෛර කියන චිත්ත වීති වලින් පිරිච්ච ලෞකික තත්ත්වයෙන් පිරිච්ච අසත්පුරුෂ තත්ත්වයෙන් පිරිච්ච මේ ශබ්දවල මේ තරංගවල තියෙන තොරතුරු වලට අර පිරිත් ටිකකින් වදිනකොට පිරිත් ටික එකතු වෙනකොට මේ ශබ්ද ක්‍රමානුකූලව නිර්දෝෂ වෙලා මේවා ක්‍රමානුකූල ලෝකෝත්තර වෙලා බලාගෙන ඉද්දී මේවා යහපත් මට්ටමේ චේතනා බවට පත් වෙනවා. එනා ලෝභය ඇති වෙන්නේ කොතනදයි කියලා බලනකොට ලෝභය ඇති වෙන්නේ අග්නියාසය තුලින්. ඇයි? ඉන්සුලින් දෙන්න 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 ගබඩා වෙනවා, ශරීරගත වෙනවා, ග්ලූකෝස් ග්ලයිකෝජන් වෙලා. එහෙනම් මේ හැම දෙයක්ම අරන් අරන් එකතු කරලා තිබීමේ හැකියාව ඒ ගුණය පවතින්නේ මේ තත්ත්වය තුල, මේ ග්ලූකෝස් තත්ත්වය තුල, අග්නියාසය කියන ක්‍රියාකාරීත්වය තුල. එනං ලෝභ සාගත චෛතසිකයක් ඇති වෙනවා නම් ඒක අග්නියාසය කියන ග්‍රන්ථිය තුලින් ඇතිවෙච්ච ශබ්දයක් තරංගයක් බවට පත් වෙලා ඒ නිසා අටගත්ත ධර්මතාවයක්. එනං මේ විදියට හැම ග්‍රන්ථියක් තුලින්ම ශබ්දයක් පවතිනවා. මයන්න කියන එක එක ස්වරයක්. මේ ම කියන ශබ්දය පටන් ගන්නෙ පීනියල් ග්‍රන්ථයෙන්. ඒක අදලා තියෙන ම් කියන ශබ්දය අල්මයන්නේ. ඇයි මේ ලෝකයේ මොකක්ම නැති අවකාශය කන් දෙක අද්දකින් වාලා බලන්න එක්තරා අල්මයන්නේ ශබ්දයක් අපිටල කම්පණය වෙමින් පවතිනවා. එහෙනම් මේ දෙතිස්මා තලයේ තියෙන අවකාශයේ තියෙන ශබ්දය අපිටලත් පවතිනවා. කන් දෙක වාගත්තාම ඒ අවකාශයේ ශබ්දය ප්‍රත්‍යදා බලන්න පුළුවන්. එහෙනම් උම් කියන ශබ්දය තුලින් පීනියල් ග්‍රන්ථියට සම්බන්ධයි. එහෙනම් පීනියල් ග්‍රන්ථියට සම්බන්ධ දේවල් ඔක්කොම ලෝකวิසය, නිර්වාණ පණිවිඩ, ලෝකෝත්තර ධර්මතාවයන් අපට මෙනෙහි වෙනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම ඇති වෙලා තියෙන්නේ කොහෙන්ද? අපේ මේ පීනියල් ග්‍රන්ථිය තුලින් ඇතිවෙච්ච පීඩනයක් නිසා අටගත්ත තරංගයක් සිටිවිල්ලක් බවට පත් වෙලා. එනං සයන්න කියලා කියන්නේ ගොඩාක් ශබ්ද වැඩි. කම්පනය කලබලකාරීත්වය වැඩි. එහෙනම් අපේ ධාතු පද්ධතිය තුළ එන රාගික ඇඟීම් තුළ ඇතිවෙනා වූ සියලෝම දේවල් ටෙස්ටිස් ග්ලෑන්ඩ් කියලා කියන ඒ ස්නායු ග්‍රන්ථිය තුළින් ඇතිවෙච්ච කම්පනය තරංගය පීඩනය බවට පත් වෙලා ඒක චෛතසිකය බවට පත් වෙලා එහෙනම් මේ ශබ්ද විද්‍යාව අපේ කය තුළ පවතිනා වූ ලෝකෝත්තර විෂයක්. එහෙනම් අපට ඇයෙන සෑම ශබ්දය තුළින්ම ස්වර හතක් නැද්ද? ගස් කොළන් වල සෙලවීමේ ස්වර හත නැද්ද? කුරුල්ලන්ගේ කටහඬ වල ස්වර හත නැද්ද? සෑම වචනයක් තුළම ස්වර හත තියෙනවා. හේතුව සෑම තරංගයක්ම නිර්මාණය වෙලා තියෙන අණු වලින් අණු තුනක් තියෙනවා නම් එතන ස්වර හත අනිවාර්යයෙන්ම තියෙනවා. එනම් මේ සෑම ශබ්දයක් නිසා අපේ මේ සියලුම ස්නායු පද්ධති වලට කම්පන පීඩන තරංග ඇති වෙනවා. දැන් බලන්න ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියලා කියන්නේ අදවසට. එන ඇඩ්‍රිනල් ග්‍රන්ථිය කියලා කියනවා. එහෙනම් ඇඩ්‍රිනල් ග්‍රන්ථිය කියලා කියන්නේ මා කරුණාව. එහෙනම් අදවත කියලා කියන්නේ සෙනෙහස දයාව. එහෙනම් අපි කරුණාවෙන් කෙනෙකුට කතා කළාම මගේ දුප්පත්කම ගැන කිව්වාම මට මේ දේවල් වෙලා තියෙන අනුකම්පා කරන්න කිව්වාම අදවත ගැහෙනවා. අදවත උණු වෙනවා. එයාට උදව් කරන්න ඉතනවා අපට. පීඩ වෙන්න ඉතනවා. එහෙනම් කෙනෙකුගේ අදවත උණු වෙන්නේ මේ වචනවල තියෙන ඇඩ්‍රිනල් ග්‍රන්ථියට අදාළ ශබ්ද ඒකට අවශෝෂණය වෙච්ච නිසා නේද? ගොඩාක් ගැඹුරු කාරණාවක් කතා කරනවා දහම් කාරණාවක්. මීට කලින් ඒක කතා කරලා නැහැ. එහෙනම් ගොඩාක් ගැඹුරු කාරණාවක් කතා කරනකොට ලෝකෝත්තර චෛතසික පාළ වෙනවා. ගොඩාක් ගැඹුරු දේවල් පාළ වෙනවා. ඒ කියන්නේ පීනියල් ග්‍රන්ථියට මේ ශබ්දය බලපාලා ඒක තුළ තිබිච්ච ගොඩාක් කරුණු සිතිවිලි වශයෙන් මතුවෙමින් පවතිනවා. ඒ කාරණාව ගවේෂණය කළ බලනවා ඇත්තද බොරුද? කාලයට ඔබිනවද? මේක සම්ප්‍රදායට එකඟද? මේකේ ඇත්ත නැත්ත මොනවද? මේක පිළිගන්න පුළුවන්ද? මට මේක වැටෙනවද කියලා කල්පනා කරනවා නම් ඒ ඇයිච්ච පණිවිඩය පිටියුටරි ග්‍රන්ථියට වැඩිලා ඒකේ තිබිච්ච ශබ්දය නිසා පිටියුටරි ග්‍රන්ථියෙන් ශබ්ද ඇති වෙලා. එනම් පිටියුටරි ග්‍රන්ථියෙන් කරන්නේ මොනවද? සෑම ශබ්දයක් තුළම තියෙන ගැඹුරුතාවය කල්පනා කරලා බැලීමේ හැකියාව. එනම් සමහර දේවල් ඇයෙනකොට කතා කරන්න ඉතනවා. ඒ කතා කරන්න ඉතනවායි කියලා කියන්නෙම එයාගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ කලබලකාරීත්වයක් ඇති වෙලා ඒකයි වචන ගලාගෙන ඉන්නේ. කිසිම සංවරයක් නැහැ. ඕනතරම් කරුණු මතුවෙනවා කතා කරන්න. එනම් තමන්ගේ කය තුළ තියෙන මේ ස්වර හතේ ක්‍රමවේදය, ඒකට අනුව ප්‍රධාන ඉන්ද්‍රියෝ අද්දෙනාගේ ක්‍රමවේදය අපි ගොඩාක් තේරුම් ගත්තාම මේ පිරිත් වලින් පුළුවන්කම තියෙනවා මේ සියලෝම ඉන්ද්‍රියන් වලට ලෝකෝත්තර පීඩනයක් දෙන්න ධර්මානුකූල කාරණාව තොරතුරක් එකට ගබඩා කරවන්න, ඒක තියෙන අනවශ්‍ය තොරතුරක් එළියට බයිස්රාවිය කරන්න පුළුවන්කමක් තියෙනවා. එනම් පිරිත් ශ්‍රවණය කරනකොට අපි ගොඩාක් දක්ෂ ලෙස ශ්‍රවණය කරනවා නම් ඇත්තටම එයා කන් දෙකෙන් සවන් දෙන්නේ නැහැ. මට කන් දෙකක් තියෙනවා කියන එක අමතක කරලා පිරිතට සමවදිනවා. ශබ්දය මුළු සර්වාංගෙටම ඇයෙනවායි කියලා ඒ කම්පණය මුළු සර්වාංගෙම ලබා ගන්නකොට සෑම සෛලයකට මේ පිරිත්වල ශබ්දය ඇදිලා ඒ දෝංකාරය ඒ ශබ්දයේ තින තොරතුර තථාගත පණිවිඩය මේ සෛලවල ජානවලට කිඳා බෑලා ඒක සෛලවල තොරතුරක් වශයෙන් ගබඩා වෙලා අනවශ්‍ය තොරතුරු බයිස්රාවිය වෙලා මේ සෛල ක්‍රමානුකූලව සත්පුරුෂ සෛල බවටත් ලෝභ දේශ මොහ රාග නැති සෛල බවටත් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් වාසනාවන්ත තොරතුරු නිර්මාණය වෙච්ච සෛල බවටත් පත් වෙනවා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ පිරිත් ශ්‍රවණය කරනකොට මේක උවමනාවක් නැතුව ශ්‍රවණය කරනවා. අවශ්‍යතාවයකින් තොරව ශ්‍රවණය කරනවා. මෙතන ඉන්න ඕන නිසා රැඳිලා ඉන්නවා. ඒකේ යථාර්ථය විද්‍යාව දන්නේ නැහැ. එනා විද්‍යාව දන්න උත්තමයෙක් ඉන්නවා නම් එයා පිරිත කවදාවත් කණෙන් ශ්‍රවණය කරන්නේ සර්වාංගයෙන්ම ශ්‍රවණය කරනවා. සෑම සෛලයකටම පිරිත වැදෙන්න අරිනවා. සෑම තරංගයක්ම මේ කයට වැදිලා ඒ කයේ තියෙන ඉලෙක්ට්‍රෝන එක එකතු වෙලා ප්‍රෝටෝන එක එකතු වෙලා න්‍යූට්‍රෝන එක එකතු වෙලා සෑම සෛලයක ක්ලෝරොසෝම් එකටම ගිහිල්ලා DNA RNA ගත වෙලා ජානවලට කිඳා බෑලා මේ සෑම පිරිත් වචනයක්ම මේ ශබ්දයක්ම මුළු සර්වාංගය පුරාම ගබඩා වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක විද්‍යාත්මකව දැක්කාම ප්‍රඥාවෙන් සවන් දුන්නාම අවබෝධයෙන් මේක පිරිත අනුමෝදන් වුණාම මේක අපේ කයේ කොටසක් වශයෙන් ක්‍රියාකාරීත්වයක් වශයෙන් ධර්මතාවයක් වශයෙන් මේක ගබඩා වෙනවා. එහෙනම් අපි කොච්චර දේවල් ශ්‍රවණය කරලා තිබුණත් අපි දන්නේ නැහැ. අපි කන් දෙකෙන් විතරයි ආගන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා. මේ ලෝකයේ ගොඩාක් දේවල් ආගන්න කන් අවශ්‍ය නැහැ. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන කෙනා ධර්මයට සමවැදුනාම එයාගේ කයටම මේක ඇයෙනවා. ඒකයි බණ ආපු ගොඩාක් කට්ටිය සංවර වෙන්නේ. එයාගේ කයට නෙමෙයි බණ කිව්වේ, කනට. කනට ඇවිච්ච දේ තුළින් කය සංවර වුණේ කොහමද? එහෙනම් මේ සෑම සෛලයක් තුළම මේ ධර්මතාවය ගබඩා වෙලා. දිවට බණ කිව්වේ නැහැ, කනට බණ කිව්වේ. වචන සංවර වුණේ කොහමද? එහෙනම් මේ දිවටත් තියෙන සෛල ඒ ජානවලත් මේක ගබඩා ගත වෙලා. අපි බණ කිව්වේ කනට, නමුත් එයාගේ සිතිවිලි දැන් ගොඩාක් වෙනස් වෙලා. එයා ගොඩාක් ධර්මානුකූලව හිතනවා, කල්පනා කරනවා. එහෙනම් එයාගේ සිත ඇදිලා තියෙන තරංගයටත් මේක අනුගත වෙලා. එහෙනම් අපි ලෝකෝත්තර දේවල් ශ්‍රවණය කරනකොට මේ සබ්දය කියන ධර්මතාවයට අනුව බලනකොට මේක මුළු සර්වාංගයටම අනුමෝදන් කරවන්න පුළුවන්. සර්වාංගයේ තුලින් අපට සවන් දෙන්න පුළුවන්. එහෙනම් මේ විදියට මේ ධර්මතාවය අපේ කයට වදිනකොට මුළු සර්වාංගයටම වදිනකොට ඇයි මේක වෙනස් වෙන්නේ නැත්තේ? වෙනස් වෙන බව, වෙනස් කරන්න පුළුවන් බව අපි දැනගෙන එක ගත්තේ නැහැ. උදාහරණයක් වශයෙන් කියවා නම් රූපවාහිනිය නරඹාගෙන ඉන්න දරුවෙකුට හොඳ රස කෑම වේලා කදලා අනේ පුතේ මේ කෑම ටික කන්න කියනකොට දැන් මොනවා වෙයිද, දැන් නාට්‍ය මොනවද දන්නේ වෙන්නේ, අසවලාට මොන වගේ දෙයක් වෙයිද කියලා බොහොම කල්පනාවෙන් අරකට අවධානම 100%ක්ම යොමු කරලා නාට්‍ය බලාගෙනම මේක කනවා. කාලා ඉවර වෙනවා, එයා දන්නේත් නැහැ පිඟානේ කෑමත් ඉවරයි. ඒත් එයා කට අරන් බලන් ඉන්න ඊළඟට මොකද වෙන්නේ කියලා. අම්මයිලා ආනවා, පුතේ කෑම හොඳයිද? ආ හොඳයි කෑම. හොඳයි කියලා කියන්නේ මොන ව්‍යංජනද? වැඩිපුර රස කිව්වම එයා කල්පනා කරන මොනවද තිබිච්ච ව්‍යංජන කියලා. එහෙනම් එයා බෝංචි ව්‍යංජනේ, පරිප්පු ව්‍යංජනේ, පොළොස් ව්‍යංජනේ කෑවට එයා දන්නේ නැහැ මොන මොන ව්‍යංජන ඇපෙනවද, ලුණු ඇඹුල් රස කොච්චරද කියලා. එහෙනම් එයාගේ අවධානම වෙන තැනක තිබිච්ච නිසා ආහාර බඩට ගියාට ඒක මලපා කරන්න අසුචි ගොඩක් වෙනවා මිසක් ඒ ලුණු ඇඹුල් රස මේ කයට දැනිලා නැහැ. ඒ ලුණු ඇඹුල් වල රස මේ කයට ඕජා වශයෙන් උරාගෙන නැහැ. ඒක කයට ජීර්ණය වෙච්ච රසායනික ද්‍රව්‍යයක් වශයෙන් අනුමත වෙලා නැහැ. එහෙනම් මේ ධර්මතාවයට අනුව බලනකොට අවදානම නැතුව තියෙද්දි අනුමෝදම් වෙන්නේ නැහැ. එහෙනම් මේක පරාවර්තනය වෙන ස්වභාවයක් තියෙනවා මේ අණුවලට. සෑම අණුවක්ම එකට එකතු වෙනවා, ගැටෙන ස්වභාවයක් තියෙනවා, ආලෝකයේ ස්වභාවයක් තියෙනවා, වර්ණ ස්වභාවයක් තියෙනවා, ගන්ධ ස්වභාවයක්, රස ස්වභාවයක්, ශබ්ද ස්වභාවයක්, ස්පර්ශ ස්වභාවයක්, ගලාගෙන යෑමේ ස්වභාවයක්, ඝන ස්වභාවයක්, වායු ස්වභාවයක්, ද්‍රව ස්වභාවයක්. එනම් මේ සෑම අණුවක් තුළම විසිරෙන ස්වභාවයකුත් විශේෂ ගුණාංගයක්. හේතුව අණුවකට ගුණධර්ම තියෙනවා 32ක්. ඕනෑම අණුවක් මේ 32 තලය නිර්මාණය වෙන නිසා හැම අණුවකම ගුණ 32න් එක ගුණයක් විසිරෙන ගුණාංගය. එනම් මේ සෛලවලට අර පිරිත්වල වචන ඇෙනකොට මෙයා අවබෝධයෙන් නැති නිසා, මේක විද්‍යාවෙන් සවන් දෙන්නේ නැති නිසා අරක පරාවර්තනය වෙලා යනවා. ඒ ජීවියාට පිරිතෙන් වැඩක් වෙලා නැහැ. එහෙනම් මේකෙන් සනීප වෙනවා, ඒකාන්ත වශයෙන්ම සනීප වෙනවා. ඇයෙන්නේ අඟුලිමාල පිරිත කනට, නමුත් වේදනාව තියන්නේ බඩේ. එහෙනම් දරුවා ඉන්නේ බඩේ. එහෙනම් මේක බඩටද ඇයෙන්නේ? නැහැ, බඩට කන් නැහැ. මගේ කනට ඇවුනාට සෑම සෛලයටම මේ තරංගයේ වදිනවා. ඒ නිසා කුසේ ඉන්න බඩු බර්බ දරුවා සුවපත් වෙනවා. ඒ බඩේ ඉන්න දරුවාට මේ පිරිත්තල අනුභවයෙන් ඒ අඟුලි මාල පිරිතේ තියෙන මහා කරුණාවෙන් ඒ තරංගයේ තියෙන සෑම තොරතුරක්ම මේ වේදනාකාරී ආමාශයේ සෛලවලට වැදිලා ඒකේ ජානගත වෙලා ක්ලෝරොසෝම් ගත වෙලා DNA RNA ගත වෙලා ඒක තුළ වේදනාව කියන කර්මය සන්තෝෂයේ ප්‍රීතිය සුඛයේ කියන කර්මයට වෙනස් වෙනවා. ඒ සෑම තරංගයක්ම මේ ආමාශයේ සෛලවලට වැදිලා අකුසල කර්මයේ බලය අඩු වෙලා කුසල කර්මයක් වශයෙන් පවතිලා බොහොම සතුටදායකව සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මානසිකත්වයෙන් ලැබෙයි කියන විශ්වාසයෙන් අඟුලිමාල පිරිත අයනකොට විනාඩියක්වත් යන්නේ නැහැ. වේදනාව අමතක වෙලා යනවා, අතුරුදාන් වෙලා යනවා. ඇයි අර පිරිත පලිසන් දීලා මෙච්චර ලොකු වේදනාවක් අනේ මේ පිරිත් කෑල්ලකින් පුළුවන්ද මේ වේදනාව නසන්න? පැනඩෝල් දෙකක් බිව්වොත් හොඳයි, මේක කවදාවත් මේ શબ્දයෙන් මේක හදන්න බෑ කියලා අවිශ්වාසය තිබුණාම අරක පරාවර්තනය වෙලා යනවා. එහෙනම් මේ ලෝකේ යාපත් දේවල් රැඳෙන්නේ නැති එකට ප්‍රධාන හේතුව අපි ඒක අවබෝධයෙන් අනුමෝදන් කරගන්නේ නැහැ. අපි ධර්මානුකූලව අපේ ශෛලවලට එකතු කරගන්නේ නැහැ. මේ අඩුව තමයි මේ ලෝකේ සෑම තැනකම පවතින්නේ. එහෙනම් අපි අපගේ ජීවිතයේ ගොඩාක් ලෝකෝත්තර දේවල් අයනවනම් ධර්ම කාරණා අයනවනම් ඒ හැම කාරණාවක්ම සර්වාංගේ පුරාම සවන් දෙන්න ඕනේ. කය අමතක කරන්න, තමන් සිතට හරියට මේක අරමුණක් කොට යොමු කරලා සිතින් මේක 100% ගන්න. එතකොට මේක විද්‍යාවෙන් අනුමෝදන් වෙයි. එහෙම නැතු ආවල් දෙය කියන්නේ කොහමද, මේක මෙහෙම වෙන්නේ කොහමදයි කියලා එතනකොට අන්න එතන කරුණුකාරණා සාකච්ඡා වෙනවා. කියන දෙයට අවුන්කම් දෙන්න, එහෙනම් අවිද්‍යාව රජ කරලා. එහෙනම් අවිද්‍යාවෙන් යුක්තව සවන් දෙනකොට මේ අවිද්‍යාව හේතු කොටගෙන ඇතිවෙන්නේ දුකක් නිසා. එයාට සිද්ධ වෙනවා ලෝකෝත්තර ධර්මය කොච්චර ශ්‍රවණය කරලා දුක් විඳින්න, ඇහෙනකොට උඩ පයින්නවා, පේනකොට උඩ පයින්නවා, කලබල වෙනවා, සිතවිලි අනන්ත අප්‍රමාණ පොරබදිනවා. ඇයි? එයා ඇහුණා විතරයි, එයාට වැඩක් වෙලා නැහැ, ඒක අනුමෝදම් වෙලා නැහැ. එහෙනම් තාපසයා ළඟ හිටපු ගිරවාට භාවනා දුන්නේ නැහැ, සතර සතිපට්ඨාන ඉගැන්නුවේ නැහැ. නමුත් ගිරවා කොහමද පින්වත එන්න, තැංගන්න, වාඩි වෙන්න, සපසනීප කොහමද කියලා ආනවා. එහෙනම් ඒ ගිරවාට ඒක පුළුවන් උනේ කොහමද? මේ වචන එයාගේ සෛලවලට අනුමෝදම් වෙලා. ඒ තාපසයාගේ භාවනා තරංග සිටිවිලි ඒ සෛලවලට අනුමෝදම් වෙලා ගිරවාගේ තිරිසං ගුණාංග අතුරුදාන් වෙලා මිනිස් ගුණාංග පහළ වෙලා. එහෙනම් මේ විදියට අපි මේ හැම දෙයක්ම 100% යුක්තව ධර්මානුකූලව සවන් දෙනවා නම් මුළු සර්වාංගයටම එක වදිනවා. මේ ධර්මයේ සෑම ශෛලයකම ගබඩාගත වෙනවා. මාගේ කය ධර්මානුකූල කයක් වෙනවා. ආයතන 6ම ධර්මයෙන් පිරෙන්න යනවා. ඇයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, අගෙන දේවල්, සිතෙන දේවල් ධර්මානුකූල වෙන්න යනවායි කියලා විශ්වාසයෙන් සවන් දෙනකොට ඒ ධර්මය අපිව සෝදනවා. ඒ ධර්මය අපි අසත්පුරුෂ භාවය පිරිසිදු කරනවා. අපි දන්නේම නැහැ, අපි බොහොම නිර්මල ධර්මානුකූල චරිතයක් බවට පත් වෙනවා. කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං. ධර්මයේ ශ්‍රවණය කිරීම නිවනට මංගල කරුණක් කියලා දේශනා කළා. එහෙනම් කාලේන ධම්ම සවණං කියන එක ඉහළ මට්ටමින් ගත්තාම මේ ශ්‍රවණය කොහමද මේ ධර්මතාවය බවට පත් උනේ? මේ ශබ්දය අපට අරියත් භාවය දෙන්න කොහමද දක්ෂ උනේ? එහෙනම් මේ ශබ්දය තුල අරියත් භාවයේ තිබිලා සෝවාන් සකුර්දාගාමි අනාගාමි මාර්ගඵල තිබිලා එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ මොනවද? ධර්මය කියන්නේ මොකද්ද කියලා අනකට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. උපාලි ධර්මය කියලා කියන්නේ යමක් ඇහෙනකොට නිවීමක් ඇති වෙනවා නම් ඒ ඇහෙන දේ ධර්මය. එහෙනම් මේ ලෝකේ නිර්වාණ පණිවිඩය සත්‍ය ධර්මය, ඒකට සමවැදිලා මුළු සර්වාංගයටම මේක හැයෙනවා, සර්වාංගයටම මේක ඥානගත වෙනවා, සෑම සෛලයක්ම මේ ධර්මය අවශෝෂණය කරනවායි කියන ධර්මයේ ශ්‍රවණය කරනවා මුළු සෛල සෑම එකෙන්ම කියන අවබෝධයෙන් සවන් දෙනකොට එයා භාවනා වඩන්න අවශ්‍ය නැහැ මේක ආගෙන හිටියාම කාලයක් යනකොට එයාට ඇයෙන්නේ නිර්වාණ පණිවිඩය නිසා නිවීමේ පණිවිඩය නිසා මේ සෛලවල දැවෙන ස්වභාවය ද්වේෂසාගත ගතිය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා අන්න බලන්න ඉස්ලාම යගේ ඉලෙක්ට්‍රෝන ගති අඩු වෙනකොට මේ නිර්වාණ පණිවිඩය කියන නිවීමේ පණිවිඩය මේක එකතු වෙලා ඉලෙක්ට්‍රෝන වල තියෙන දැවෙන ගතිය අඩු වෙනකොට ඒ දැවෙන ගතිය අඩු වෙලා ඉලෙක්ට්‍රෝන ස්වභාවය නැති වෙනකොට එයා සෝවාන් ඵලයටපත් වෙනවා ඒ වගේම තමයි මේ පොට්‍රෝන් වලට මේ නිවීමේ පණිවිඩය දාලා මේ පොට්‍රෝන් ස්වභාවය නැති වෙලා නිවිලා ගියාම එයා සකු르දාගාමි වෙනවා න්‍යූට්‍රෝන් ස්වභාවයට නිවීමේ පණිවිඩය දාලා නිවිච්ච ස්වභාවයෙන් තැම්පත් වෙලා තියෙන සියලෝම කර්ම ටික විසිරිලා බයිස්රා වෙලා නිවණයෙන් පිරුණාම ඒ අණු තුනම නිවණයෙන් පිරිච්ච නිසා අනාගාමි වෙනවා එනම් බලන්න ලෝභ දේශ මොහ නැති කෙරුවොත් අනාගාමි වෙන බවට තථාගතයන් වහන්සේ අභිනන්දන සූත්‍රයේ පොරොන්දුවක් දෙනවා එනම් ලෝභ දේශ මොහ නැති වෙන්නේ කොහමද මේක සෛලවල ඥානවල තියෙන ධර්මතාවයන් මේ ධර්මතාවය අයින් කරන්න අපට තියෙන්නේ හොඳ ධර්මතාවයන් එකතු කරන්න එනම් කාලේන ධම්ම සවණං කියන එක මා ගැඹුරු ධර්මතාවයක් මේක අනුමෝදම් වෙන්න මේ සෛල හැම එකක් තුළම තියෙන ද්වේෂසාගත ගතිය නිරෝධ වෙලා යනවා ලෝභසාගත ගතිය නිරෝධ වෙලා යනවා මේක නැවත සවන් දෙනකොට සෑම සෛලයක්ම මේක අනුමෝදම් වෙනවා ඥානගත වෙනවායි කියන සීයෙන් අවබෝධයෙන් මේක කටයුතු කරනකොට ඒක අවශෝෂණය වෙනකොට දන්නේම නැති මොහ ගතිය අයින් වෙලා යනවා එනා ලෝභය ద్వේෂය මොහය අයින් වෙනකොට දස පාරමිතාව පිරিলা නැද්ද කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං ධර්මයේ ශ්‍රවණය කරන යම්කිසි උත්තමයෙක් ඉන්නවනම් එයාගේ නිවනට මේක හේතුවක් ඒක මංගල කරුණං එනා දස පාරමිතාවත් මේකෙන් පිරෙන්න ඕනේ නේද එනා ධර්මයේ ශ්‍රවණය කරන්න අපි තුල තියෙන ලෝභ ගතිය නැති වෙනවා නම් අපේ ලෝභ ස්වභාවය අතුරුදාන් වෙනවා නම් ඒ කියන්නේ අලෝභ ස්වභාවය සම්පූර්ණ වෙනවා දාන පාරමිතාව පරිපූර්ණ වෙනවා ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්මයේ මේ ඥාන හැම එකක්ම පිරෙනකොට ද්වේෂ ගතිය අයින් වෙනකොට අන්න වෛරය අතුරුදාන් වෙලා පානාතිපාත අතුරුදාන් වෙලා අදින්නාදාන අතුරුදාන් වෙලා කාමයේ සුමිච්ඡාචාරය අතුරුදාන් වෙලා අන්න මෝහ ස්වභාවය අයින් වෙනකොට සෑම සෛලයකටම අවශෝෂණය වෙනවයි කියලා කය දිහා බලාගෙන මේක කයටම අවශෝෂණය කරනකොට ඒ හැම සෛලයක්ම අවදියෙන් පවතින නිසා මෝහ ස්වභාවය නැතුව යනවා මෝහ ස්වභාවය නැති වෙනකොට එයා තුල තිබිච්ච මජ්ජපමා දට්ටානා වේරමණී කියන සික්ඛාපදය රැකිලා මුසාවාදේ වේරමණීය සික්ඛාපදේ රැකිලා එනම් මේ ධර්මය එයා මුළු සර්වාංගයට අනුමෝදන් වෙනකොට එයාගේ කෙලෙස් ධර්මයන් ක්‍රමානුකූලව නිරෝධ වෙනකොට ලෝභ දේශ මොහ අඩු වෙනකොට පන්සිල් රැකිලා දස පාරමිතා පරිපූර්ණ වෙලා එයාගේ විඥාණය ක්‍රමානුකූල සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙලා අනාගාමි ඵලෙන් එයාට ගිය ගමන් දෙන්න ඵලයක් නැහැ ඒ කියන්නේ අර තුනෙන් මෙයා නිදාස් වෙච්ච කෙනෙක් නිරෝධ වෙච්ච කෙනෙක් ඒ නිසා අරියත් කියලා යට කියනවා එහෙනම් මේ සබ්දය කියන විද්‍යාව මොනතරම් ගැඹුරු විද්‍යාවක්ද තථාගතයන් වහන්සේගේ පිරිත කියලා කියන මේ ධර්මයේ මොනතරම් ශ්‍රේෂ්ඨ එකක්ද එහෙනම් අපි පිරිත් සජ්ජායනා කරනකොට මේක මුළු සර්වාංගයටම අනුමෝදම් වෙනවා තථාගතයන් වහන්සේගේ පණිවිඩය සෑම සෛලයකම ක්ලෝරොසෝම් එකම සෑම ඥානයකම අනුමෝදම් වෙනවා ඒවා මේ ඥානගත වෙලා මගේ කය තථාගතයන් වහන්සේගේ ධර්ම ගබඩාවක් වෙන්න යනවා ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව බවට මේ බඹයක් විතර උස තියෙන කයපත් වෙන්න යනවා කියන අවබෝධය ඇතුව සවන් දෙන්නට ඕනේ. ඒ අවබෝධය අපට තිබුණොත් තමයි මේ සෑම ධර්මකාරණාව ශ්‍රවණය කරනකොට ඒක මාර්ගඵලයකටපත් වෙන්නේ. එනම් බලන්න තථාගතයන් වහන්සේ කමඨාණක් දෙනවා අඟුලිමාලට. අඟුලිමාල මේක තථාගත පණිවිඩයක්, නිර්වාණ්‍ය පණිවිඩයක් කියලා එයා අනුමෝදන් කරනවා. මුළු සර්වාංගයේ සෑම ශෛලයකටම, සෑම ශෛලිය තුළම තියෙන පිච්චෙන ස්වභාවය, එකතු කරන ස්වභාවය, මුලා වෙන ස්වභාවයකින් මේ ස්වභාවයන් තුන අතුරුදාන් වෙලා ලෝභ දේශ මොහ නැති කරපෝ අරියක් බෝධියට පත්වෙච්ච, කෙලෙස් නිරෝධ කරපු උත්තමයෙක් බවට, රාහතෙක් බවට පත් වෙනවා. එහෙනම් මේක අනුමෝදන් කරන විද්‍යාව, අනුමෝදන් වෙන ක්‍රමවේදය පිළිබඳ අපි දැනුවත් විය යුතුයි, අවබෝධයට පත් විය යුතුයි. මේක ශබ්දය නෙමෙයි, මේක ධර්මයක්, මේක ශබ්ද විද්‍යාවක්, මේක අපේ කය නඩත්තු කරන ක්‍රමවේදයක්, නැවත ඉපදීමට හේතුවක්. එනම් මේ ශබ්දය නිසා අටගත් කෙලෙස ධර්ම කොච්චරද? අපට බැනලා නිඳා කිරුවම මිනිස්සු කීයකගේ ඔළු පැලිලද්ද අපේ අතෙන් සංසාරේ? කොච්චරනම් මිනිසුන්ට පැන පැන එලවෙලව ගාණ්ඩද්ද ඒ මිනිස්සු අපට කියපු වචන නිසා? අපට බැනපු නිසා පෞල් ජීවිත මොනතරම් අවුල් වෙන්නද්ද? අපාසයට පත් කරපු වචන තාම සී වෙනකොට මොනතරම් ඇඟේ මාළු නටනවද? කල්පනා කරලා බලන්න මේ ශබ්දේ නිසා මොනතරම් බව කෝටි ගණන් මේකේ ඉපදුනාද? මේ ශබ්දේම මගේ කමඨාන වෙලා, මේ ශබ්දේ කරනකොටගෙන නිරෝධගාමිනී ප්‍රතිපදාව පුරුදු කරන්න අවස්ථාව තිබිලා, මේ ශබ්දේ නිසාම මට හරියත් වෙන්න පුළුවන්කම තිබිලා, එහෙනම් මාගේ මාර්ගඵල නිවන් අවබෝධය, මාගේ සෝත ප්‍රසාදය, මට ඇහෙන ශබ්දය, එනම් මේ සෑම ශබ්දයක්ම මගේ ඉවසීම මට තේරුම් කරලා දෙනවා. අන්න එයා ධර්මය කියන තරංගය මේ කයට අනුමෝදන් කරවනවා. කුරුල්ලන්ගේ ශබ්දය මට ලෝභය අවබෝධ කරලා දෙනවා. අන්න එයා ශබ්දය අනුමෝදන් කරනවා. මේක මංගල කරුණක්. මේ ධර්මය මං ශ්‍රවණය කරනවා. තථාගතයන් වහන්සේගේ පණිවිඩයක්. අන්න ඒ ශබ්දය අනුමෝදන් කරනවා. මේ විදියට මේ ලෝකේ සෑම ශබ්දයක්ම, සෑම ස්වරයක්ම අපට පුළුවන්කම තියෙනවා ධර්මානුකූලව නිර්වාණ පණිවිඩයක් වශයෙන්, අත්තරීමේ ධර්මතාවයක් වශයෙන් අනුමෝදම් කරගෙන අපේ ශෛලවලින් ඒ කැපැසිටි එකට, ධාරිතාවට අනුව කොටසක් බහිස්රාවිය කරන්න. එනම් ඒ ඇතුළට බඩු යවන්න 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 ඒ හැම දෙයක්ම අත්‍යවශ්‍ය භාණ්ඩයි කියලා යවනකොට අත්‍යවශ්‍ය නෑ කියන භාණ්ඩ ඔක්කොම එළියට යවනවා. ඇයි? අර අත්‍යවශ්‍ය භාණ්ඩ තියන්න ඕනේ ඉඩමදි. ඒ නිසා අනවශ්‍ය භාණ්ඩ, වටිනාකමෙන් අඩු භාණ්ඩ පුළුවන් තරම් මේ පැත්තෙන් එළියට යනවා, අර පැත්තෙන් අර ටික ඇතුළට ගන්න ඕන නිසා. එහෙනම් අපේ ජීවිතේ මේ සර්වාංගයේ පුරාම අපි එකතු කරපු ශබ්ද නිසා අපේ භවගාමි ජීවිතයේ මොනතරම් දුෂ්කර වුණාද? අපි එකතු කරපු මේ ශබ්ද නිසා අටගත්ත කම්පණය, පීඩනය, දෝංකාරය අපිට ඌලගන්න බැරි තරම් නේද? එහෙනම් ධර්මය අද ඉඳලා අපි කනෙන් සවන් දෙන්නේ නැහැ, සර්වාංගයේ පුරාම සවන් දෙනවා. පිරිත් සජ්ජායනා කරනකොට මගේ කන ඇතුලේ තියෙන කම්බරේට මේක ඇහෙනවනම් මගේ කයට මොනතරම් මේක ඇහෙනවද්ද? මේ සෛලවලට මොනතරම් අනුමෝදම් වෙනවද්ද? භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය මාගේ සර්වාංගයේ මොනතරම් ගබඩා වෙනවද්ද? අන්න මේ අවබෝධය පාළ වෙන්න ඕනේ, මේ ප්‍රඥාව පාළ වෙන්න ඕනේ. පරිත්ත සවන කාලෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ, පිරිත සවන් දෙන්න, පිරිත අනුමෝදන් කරගන්න, පරිත්ත ධම්මස්සවන කාලෝ, පිරිත ධර්මයක් වශයෙන්, ධර්මය කියලා කියන්නේ නිවීමක් වශයෙන් ආගන්න. එහෙනම් අපි පිරිතාන්නේ මාගේ නිවීම පිණිස නිර්වාණ පණිවිඩයක් ලෙස මේක ආගන්නවා. මුළු සර්වාංගයේ තියෙන සෑම ශෛලයකම අසත්පුරුෂ ගුණාංග ඥානගත වෙලා, ගල් දකින්න බෑ සත්තුන්ට ගන්න අත යනව ගල ගන්න, දානමාන දකින්න බෑ වැඩිපුර කන්න හිතනවා, වටිනා දේවල් දකින්න බෑ ඉල්ලා ගන්න හිතනවා, පෝසත් මිනිස්සු දකින්න බෑ අර කදලා දෙන්න මේ කදලා දෙන්න කියලා මිනිස්සුන්ගේ මොනවාරදයක් ගන්න හිතනවා. එහෙනම් සෑම ශෛලයකම අසත්පුරුෂ ගුණාංග පිරිලා මේවා වහන් දානවා, ඉතිරිලා යනවා. එනම් මේ තරම් සර්වාංගය පුරා පිරීලා තියෙන ඥාන ටික අදහිඳලා මේ කන කමටාන කරගෙන අපි පිරිසිදු කරමු. ඇයෙන හැම දෙයක්ම අපි ධර්මානුකූලව ආගමු. කවුරු මොනවා අසත්පුරුෂ දේවල් කිව්වත් අපි ඒක ධර්මානුකූලව ශ්‍රවණය කරලා මුළු සර්වාංගයේම තියෙන සෑම ඥානයක් තුළ තැම්පත් කරලා ඒ ආ සමාන ධාරිතාවක් එළියට බයිස්රාවිය කරමු. කාලයක් යනකොට මේ ශ්‍රවණය නිසා අපේ ගුණාංග වෙනස් වෙලා, ශ්‍රවණය නිසා කය තැම්පත් වෙලා, සවන් දීපු හේතුව නිසා අපේ කෙලෙස් නිරෝධ වෙලා, සවන් දීපු ප්‍රමාණය වැඩි නිසා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙලා, එහෙනම් තථාගතයන් වහන්සේ බණ කියනකොට, ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තථාගත වචන ශ්‍රවණය කරනකොට බණාපු කට්ටිය රාත්තුනා කියලා කියන්නේ කොයි ඒගොල්ලෝ සතර සටිපට්ඨානේ වැඩුවේ නැහැ. භාවනා කෙරුවේ නැමේ කාගෙන ඉන්නකොට රාත්තුනා. එහෙනම් මොකද්ද උනේ? ඒ ආගෙන ඉන්නකොට ඒ ඇයිච්ච ඒ පණිවිඩවල ශබ්දවල තරංගවල තිබිච්ච හැම දෙයක්ම ජානගත වෙලා කලින් තථාගතයන් වහන්සේලාගෙන් ආගත්ත නිර්වාණ පණිවිඩ මේ ජානවල තිබුණා. ඒ තථාගත පණිවිඩවලින් අර තථාගත පණිවිඩ ඔක්කොම ඇවිස්සුණා. ඒ දෙක එකතු වෙලා එයාගේ කය තුල සම්පූර්ණ තථාගත ධර්මයක් නිර්මාණ වුණා. ඒක තමයි නිර්වාණ ධාතුව බවට යපත් වුණා. එයා අරියත් බෝධියට පත් වුණා. එහෙනම් අපේ කය තුල ඕනතරම් තථාගතයන් වහන්සේලාගේ ශාසනවල ආපු බණ තියෙනවා. රාතන් වහන්සේලා අසුරු කරගෙන ගත්ත කමඨාන් තියෙනවා. යෝගිවරු මුනිවරු ඍෂිවරුන්ගෙන් ගත්ත කමඨාන් තියෙනවා. ඒ උත්තමයන් අවබෝධ කරගත්තා වූ ධර්මයේ ශ්‍රවණය කරපු අත්දැකීම් තියෙනවා. එහෙනම් මේ හැම එකක්ම මේ ඥානවල තැම්පත්ල ඇංගිලා තියෙනවා පංචකාමයන් ලෙලදෙන නිසා. ඒ ධර්මයේ ඇංගිලා පංචකාමයන් ඉදිරියේ එළියට එන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් කෙලස් ටික අයින් කරනකොට අර ඔක්කොම නැකිටලා එළියට මතුවලා එනවා. එහෙනම් සෑම මොහොතක් ගානේ ධර්මයේ නැවත නැවත සවන් දෙනවනම්, ධර්මයේ නැවත නැවත අනුමෝදන් කරවනවනම් ජීවිත කාලෙම ධර්මයේ සවන් දෙනකොට මේ තරංග මුළු සර්වාංගය පුරාම ඇහිලා, මේ සර්වාංගය පුරාම මේ ධර්මයේ ගබඩාගත වෙලා ඥානගත වෙලා මේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් වෙලා ඒ ආ සමාන ධර්මයන් මේ සංසාරයේ ඇයිච්ච හැම දෙයක්ම මේක තුලින් අවදි වෙලා මතු වෙලා අපි දන්නේම නැහැ මාර්ගඵලවලට මේ අවබෝධය එක්කගෙන යනවා. අපේ ගුණධර්ම ගොඩාක් වෙනස් වෙලා සත්පුරුෂ චරිත ගුණාංග අපි තුලින් මතු වෙනවා. අපටම පුදුමයි මේ වගේ ගතිගුණ මන්තුල කලින් තිබුණ නැහනේ. මෙහෙම සිතන්න පුළුවන් කමක් මට තිබුණ නැහනේ. එහෙනම් මේවා අපේ කය තුල ගබඩාවෙන් මතු වෙලා තැම්පතු වෙලින් අවදි වෙලා එනං අපේ තථාගත පණිවිඩ මේ ඥානවල 512028ක් බුදු පියාණන් වහන්සේලාගේ ශාසනවල එකතු තියෙනවා මේ සෛලවල. එනං අදහිඳලා ඒවා එකතු වෙලා තියෙන දේවල් අවදි කරන්න අපි උදව් කරමු. මේ ලෝකේ හැයින සෑම දෙයක් තුළම ධර්මානුකූලව දේවල් දාලා ඒ අසත්පුරුෂ දේවල් ඒ ධර්මතාවයන් යටපත් කරගෙන තියෙන අකුසල මූල ධර්මයන් හැම එකක්ම නිරෝධ වෙලා යන්න, බයිස්රාවිය වෙලා යන්න අපි මේ හැම දෙයක්ම ධර්මානුකූලව කයට ඇතුල් කරන්නට ඕනේ, ගබඩා කරන්නට ඕනේ. එනම් මේ විදියට අපි අපගේ ජීවිත කාලය පුරාම ධර්මයේ ශ්‍රවණය කරනවා නම්, හැම දෙයක්ම ධර්මානුකූලව ශ්‍රවණය කරනවා නම්, හැම අසත්පුරුෂ දෙයක්ම ධර්මානුකූලව අපි ශ්‍රවණය කරගන්නවා නම්, ඒ දක්ෂකම අපි වඩනවා නම්, ඒ කාන්ත වශයෙන්ම ඒ තුලින් ලෝභ දේශ මොහ නැති වෙනවා, ඒ තුලින් සිල් රැකෙනවා, ඒ තුලින් ගුණධර්ම වැඩෙනවා, ඒ තුලින් දස පාරමිතාව සම්පූර්ණ වෙනවා. කාලේන ධම්ම සවණං කියන මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් රාත් වෙන්න පුළුවන් කියලා කියන්නේ සිල් රකින්න පුළුවන් නිසා, දස පාරමිතා පුරන්න පුළුවන් නිසා, ලෝභ දේශ මොහ ප්‍රහාණය කරන්න පුළුවන් නිසා. එහෙනම් මේ ධර්මතාවය අපට තථාගතයන් වහන්සේ එදා මංගල සූත්‍රයේ දේශනා කළාට මේකේ යථාර්ථය අපි දැනගෙන හිටියේ නැහැ. හේතුව අපි මේක විද්‍යාවෙන් දකින්න ප්‍රඥා වඩලා තිබුණ නැහැ. එහෙනම් අපේ කුසලයේ සම්පූර්ණ වෙච්ච කාලයක අන්නයේ ධර්මය හැයෙනවා. එහෙනම් අපිට ඇහෙන දේවල් තුලින් රාත් වෙන්න පුළුවන්, අපට ඇහෙන දේවල් තුලින් සිල් ගන්න පුළුවන්, අපට ඇහෙන දේවල් තුලින් දස පාරමිතාව පුරන්න පුළුවන්. ලෝභ දේශ මොහ නැති කරන්න උඩපයින්න ඕනේ නැහැ, කලබල වෙන්න ඕනේ නැහැ. ඇහෙන හැම දෙයක්ම ධර්මානුකූල වුණාම, ඒ ධර්මානුකූල ඇහෙන දේවල් ඥානගත වුණාම මේ සර්වාංගයේ පුරාම ඥානවල තියෙන ද්වේෂසාගත ගතිය, ලෝභසාගත ගතිය, මෝහසාගත ගතිය එළියට බහිස්රාවිය වුණාම ලෝභ දෝෂ දේශ මොහ ප්‍රවාහණය කරපු නිදුකානන් බවට අපිපත් වෙනවා. එන රාත් බෝධියටපත් වෙන්න අපගේ කන අපට කමටානක් වුණා. රාත් ඵලයටපත් වෙන්න අපට අවශ්‍ය සියලෝම ධර්මය මේ ශබ්දය තුල තිබුණා. එනම් මේ වනාන්තරය තුල තියෙන සෑම ගස්කොලක ශබ්ද, උලන් ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද හැම දෙයක්ම මේ තප්පරේ ඉඳලා දැන් අපට කමටාන්. අපි හරියත් බෝධියට පත්තලා මිසක් මේ කමටාන නවත්තන්නේ නැහැ. මේ වස්සාන කාලය තුල අපි ලබාපු මිනිස්සුත් භවය හර්ථවත් කරනවා. තථාගතයන් වහන්සේගේ ශාසනේ පිරිණිවන් පාන්න අපි සුදුසුකම් ලබනවා. ඒ කාන්ත වශයෙන්ම මේ ශබ්දය මේ ලෝකයේ සියලෝම ධර්මතාවයන් අවබෝධ කරයි. මේ ශබ්දය තුල තියෙන සරිගම පදණිය කියන මේ ස්වර හත සියලෝම කෙලෙස් නිවාරණය කරයි, ප්‍රවාරණය කරයි, බයිස්රාවිය කරයි. එහෙනම් මේ ශබ්ද හැම එකක්ම සෑම තප්පරයක් ගානේ මට ඇවුනා. නමුත් මං කමටාන් කරගත්තේ නැහැ. මගේ නිර්වාණ පණිවිඩ බවට මං පත් කරගත්තේ නැහැ. ඒ දක්ෂකම මට තිබුණේ නැහැ. එනම් මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ අවබෝධය ලබා ගත්තාට පස්සේ, මේ ප්‍රඥාව මට ඇති වුණාට පස්සේ ධම්මම දන්නවා පිරිතක තියෙන වටිනාකම. පිරිත් සජ්ජායනයේ ඇහෙනවා නම් මොනතරම් වටිනවද? තථාගතයන් වහන්සේට බුද්ධ පූජාව ඇහෙනවා නම් මුළු සර්වාංගෙට මේක ආගන්නවා, සෑම ශෛලයකම තැම්පත් කරගන්නවා. බැරි වෙලාවත් කුසල් වැඩි නිසා, පින් වැඩි නිසා එයා ඉහළ තලයේ තියෙන කුලයකකින් ඉපදුනත් ඒ කුලයේ බුදුදාම නැත්තම් එයාට ධර්මයේ ඇයෙන්නේ නැහැ. ඇයි? පින් කුසල් වැඩි නිසා එයාගෙන් ඉහළ කුලයකකින් ඉපදිලා හැබැයි එයා සර්වාංගයෙන් මේක හැම භවෙම ආගත්ත නිසා, සර්වාංගයෙන් මේ ශබ්දය ශ්‍රවණය කරපු නිසා එයාට එක සැරේ එයාට පන්සිල් ඇයෙන්න ඕනේ. එයා පන්සිල් දන්නවා. එයා ඉස්සර එක සැරේ බුදුන් වැඳාම නැවත එයා තනියෙන් බුදුන් වඳිනවා. ඒත් එයාගේ සෛලවල තියෙන සියලුම තැම්පතු අවදි වෙලා එයා තථාගතයන් වහන්සේට බොහොම ලස්සන විදිහට ගාථා හදලා දේශනා කරනවා. හැම ව්‍යංජනයකටම එයා ප්‍රඥාවෙන් ගාථා හදලා ඒකට වෙනම සූත්‍ර හදලා දේශනා කරලා බුදුන් වඳිනවා. අපිටම පුදුමයි, කොහොමද මේවා මෙයා තේරුම් ගත්තේ? හැම කෙනෙකුටම හැම බුද්ධ ශාසනයෙම මේ හැම දෙයක්ම අහලා මතකේ තියෙනවා. ඥානවල කර්මයක් පසෙන් tempatu assakasen tiyenawa. Enan lobha desa moha raga vaira kiyena akusala karmayan wala daritawa wedi nisa ara dharmatawayan yatapat vela ulpatu yata vela tiyenne ai me maapolave passala tina ganatwe wedi nisa me maapolave passala ganatwe ayin karala balanna wathura udata vidinawa. Eka api linda kila kiyenawa. Lindak nemei maapolave tina ulpatu udana tina bara tika ayin kala ayin kalama wathura hamba una. Enan ape saila වල ඥානවල තියෙන තථාගත පණිවිඩ, නිර්වාණ පණිවිඩ, මේ ශබ්දය නිසා අත ගන්නා වූ සියලෝම ලෝකෝත්තර ධර්මතාවයන් එළියට එන්න බැරිව අර පස්වලින් උල්පතු තද කරගෙන ඉන්නා වාගේ මේ ඥානවල තියෙන තොරතුරු ටික, මේ ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන් කියන ස්වභාවය තද කරගෙන තියෙනවා. එහෙනම් අද ඉඳලා මේ සෑම දෙයක්ම තථාගත පණිවිඩයක් වශයෙන්, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් වශයෙන් අපි ශ්‍රවණය කරමු. හැම මොහොතෙම ධර්මයේ ශ්‍රවණය කරමු. හැම දෙයක්ම සර්වාංගයේ පුරාවටම ශ්‍රවණය කරමු. සෑම ශෛලයකටම අනුමෝදන් කරවමු. සෑම ශෛලයකට මේ කම්පණය වදිනවා, තරංගය වදිනවා, මේ ශබ්දයේ පීඩනය දැනෙනවා. හැම ශෛලයක්ම මේ තථාගත පණිවිඩය අනුමෝදන් කරනවා. මේ හැම කෙනාම බනහනවයි කියලා මානසිකත්වය හදාගෙන ඇස් පියාගෙන කයෙන් ආලා බලන්න. මුළු කයට පුදුමාකාර සන්තෝෂයක් දැනෙනවා, නිවිච්ච ස්වභාවයක් දැනෙනවා, සංවර භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ වැඩේ පටන් අරන් එහෙනම් ඒක දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. එහෙනම් අපේ කය අපට නිරෝධ කරගන්න පුළුවන් මේ කන පාවිච්චි කරලා, ධර්මයේ ශ්‍රවණය කරලා. එනම් කාලේන ධම්ම සවණං කියලා කියන ධර්මතාවය මට්ටම් 32කින් කතා කළොත් මේක ඒකාන්ත වශයෙන්ම 12 වෙනි මට්ටමට සම්බන්ධ වෙනවා. එනම් මේ ලෝකේ ධර්මයේ සවන් දීලා කොහොමද සම්මා සම්බුදු වෙන්නේ, කොහොමද පච්චේක බුද්ධ වෙන්නේ, සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් වෙන්නේ කොහොමද, සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද, දස පාරමිතා පුරන්නේ කොහොමද, පටිච්ච සමුප්පාදය වඩන්නේ කොහොමද, ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරන්නේ කොහොමද, චතුරාර්ය සත්‍ය ධර්මයේ වටා ගන්නේ කොහොමද කියන හැම ධර්ම කාරණාවක්ම මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් කාලේන ධම්ම සවණන් තුළ මේක තියෙනවා. එහෙනම් අපිට තේරෙන්නේ මේක ඇහෙනවා ධර්මයේ ඇවුම්කන් දෙන්න කියලා තමයි මේ කියන්නේ නෑ. මේ ඇහෙන දේ තුළ තියෙන යථාර්ථය අභ්‍යන්තර විද්‍යාව, ඒ ඇහෙන ශබ්දවල කම්පණය දෝංකාරයේ පීඩණය නිසා ඇති වෙන ධර්මතාවය, ඒක හේතු වෙලා ඒක නිසා අටගන්නා ප්‍රතිඵල, ඒවා සංඥා සංස්කාර ධර්මයන් වශයෙන් නිර්මාණය කරන ඒ සමීකරණය දිහා බැලුවාම අපට පේනවා මේ කාලේන ධම්ම සවණං කියන එක එසේ මෙසේ වචනයක් නෙමෙයි. ඒක කියන්න සාමාන්‍ය කෙනෙකුටත් බෑ. ඒක කියන්න යා බුදු වෙලා ඉන්න ඕනේ. ඒ තරම් ගැඹුරු ධර්මතාවයක් ඒ පුංචි වාක්‍ය තුළ තියෙනවා. එනං මේ ලෝකයේ තියෙන සෑම ශබ්දයක්ම කයේ ඉන්ද්‍රියකට සම්බන්ධයි. එනං ඒ ශබ්ද ඇයෙනකොට ඒ ශබ්දවල වැඩිපුර තියෙන ශබ්දයට අනුව ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා ඒ ඉන්ද්‍රියවල තියෙන සෛලවල තියෙන ෆ්ලෝරසෝම් වල තියෙන ඒ DNA RNA වල තියෙන ජානවල තියෙන තොරතුරු අවදි වෙලා ඒකට අනුව හිතන්න සිද්ධ වෙනවා, ඒකට අනුව කතා කරන්න සිද්ධ වෙනවා, ඒකට අනුව ඇසිරෙන්න සිද්ධ වෙනවා. එනං සිත කය වචනය කියන එක මේ ශබ්දය නිසා අටගත්ත තැම්පත් තුවක අවදිවීමක් නේද? එහෙනම් මේ ධර්මතාවයේ දැක්කාම එයා ප්‍රඥා පාරමිතා වඩනවා, එයා විදර්ශනා භාවනා වඩනවා. කාලේන ධම්ම සවණං කියලා කියන්නේ විදර්ශනා භාවනාවක් මේ ලෝකේ. ඇයි එයාට ඒ ශබ්දේ ඇහෙනකොට එයාට ලෝභයක් දැනෙනවා, නැවත ශබ්දයක් ඇතිකරනකොට ඊට උණු වෙලා තියෙන හැම දෙයක්ම පූජා කරන්න හිතෙනවා, නැවත ශබ්දයක් ඇහෙනකොට දෙකේ පොල්ලක් වෙනවා, මේ ලීයකින් ගාලා බෑ, කෝට්ටකින් ගාලා මෑ පොල්ලකින් ගාන්න ඕනේ කියලා එයා ලොකු ගල් ගෑලි ලොකු පොළු කෑලි වෙනවා. එහෙනම් දැන් අමනුෂ්‍යෙක් කියලා පොළු හොයන්නත් මහා කරුණාවෙන් ඊට උණු වෙලා හැමදේම පූජා කරන්නත් ඇස්වල කඳුළු එක ඇඟින් බර වෙලා අඬන්නත් මේ ශබ්දය නේද හේතුවක් උනේ. එහෙනම් නිකන් ඉන්න මිනිස්සෙක් මාන වෙන්නත්, මාන වෙච්ච මිනිස්සයා සිවුරු අරින්නත්, එහෙනම් සිවුරු අරපු මිනිස්සයා බෙල්ල වැලදාගෙන මැරෙන්නත් හේතු වෙලා තියෙන මේ ශබ්දය නේද? හොඳට කතා කළාම සන්තෝෂයෙන් වැඩ ඉන්නවා, එහෙනම් අපහාස නින්දා කළාම එයා සිවුරෙන් අත්තරලා ගෙදර යනවා, එහෙනම් ගෙදර ගිය මිනිස්සයාට නින්දා පාස කරාම වාටිකා බීලා ඒ මිනිස්සයා මරණයටපත් වෙනවා. එහෙනම් හැමතැනම සරිගම පදණී කියන මේ ස්වරහතෙන් නිර්මාණය වෙච්ච ශබ්දේ නිසා අවදි වෙච්ච තරංගේ නේද චතුරාර්ය සත්‍ය ධර්මයේ මේක. එහෙනම් මේ ලෝකේ දුක ඇති වෙන්න හේතුව මේ ස්වර හතේ ඇති වෙන තරංගය, ඒ තරංගයට අනුව ඇතිවෙනා වූ චෛතසිකය, ඒ චෛතසිකයට ඇතිවෙනා වූ වචනීය ක්‍රියාව, ඒක නිසා අටගන්නා වූ කම්පණය, එම නැත්තම් දුක. එහෙනම් මේ ලෝකේ හැම තැනම අපට දුක ලැබෙනවා, හැම තැනම සුඛය ලැබෙනවා. එහෙනම් මේ ලෝකේ හැම දේ තුළම මේ ධර්මතාවය අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් ඇහෙන දේ තුළින් හදහිඳලා අපි වඩමු විදර්ශනා භාවනාව, තථාගතයන් වහන්සේගේ ශාසනයේ ප්‍රඥා පාරමිතාව පුරමු කාලේන ධම්ම සවණන් තුළින්. එහෙනම් අද ඉඳලා ඇයෙන සෑම දේ තුළින්ම කල්පනා කරන මේ ඇයෙනකොට නම් තරහා යනවා. එහෙනම් අදවත ඇඩ්‍රිනල් ප්‍රගන්තියට පීඩණය වැඩි, ස්පන්දනය වැඩි, අදිරුධිර පීඩණයට මම පෙළිලා. එහෙනම් මේ අදිරුධිර පීඩණයටපත් වෙන්න මේ සුරවලට පුළුවන්කමක් තිබුණායි කියලා අන්න ඒකට සමවැදිලා ඒ අදවතේ ක්‍රියාකාරීත්වය සෑල්ලු කරලා බලන්න. කයේ ඇතිවෙච්ච දරදඬු ස්වභාවයේ තරගත් තදගතිය තේරුම් අරගෙන මස්පිඩු අල්ලලා බලලා ඒ මස්පිඩුවල තදගතිය සෑල්ලු කරලා බලන්න. ඒ නාඩියට අත තියලා නාඩි ස්පන්දන වේගයට සමවැදිලා ඒක අඩු කරලා බලන්න. ඒ කම්පණය නිසා අටගත්ත ඒ චිත්ත වීතිවල ලස්සන ධර්මකාරණාවක් පෙනෙයි. ඒ වගේම කෙනෙක් කතා කරනකොට සෙනෙහස ඇති වෙනවා, දයාව ඇති වෙනවා, ආදරය ඇති වෙනවා, අදවත ගැහෙනවා. අන්න බලන්න නැවත මේ ශබ්දය තුළින් තවත් ධර්මතාවයක් දුන්නා අපට. එහෙනම් තවත් එකක් ඇහෙනවා, මගේ ළඟ සෑහෙන වස්තු තියෙනවා, මට මොකෝද කරන්න කියලා කල්පනාවක් නැහැ, පොලි යම් වෙනවා මිලියන 5ක් විතර මාසෙට, හොඳ ආරණ්‍යයක් අදලා දෙන්න මගේ අදහස තියෙන්නේ, නිකන් කාට හරි මොනාරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පොදු දෙයකට මට දෙන්නත් පුළුවන් කියලා ඇයිච්ච වෙලේ ඉඳලා ඒ මිනිස්යාගෙන් කොහමද සල්ලි ගන්නෙ, ඒ මිනිස්යාගෙන් කොහමද ලොකු ලොකු වැඩ කරව ගන්නෙ කියලා අදහස් පහළ වෙන්නේ නැද්ද? එහෙනම් ඒ මිනිස්යාගේ ප්‍රකාශය තුලින් ලෝභසාගත චෛතසික ඇති වෙනවා නම් අන්න යා අපේ මේ අග්නියාසයේ කියන ඒ ග්‍රන්ථියට පීඩනයක් දුන්නා. එහෙනම් අග්නියාසයට එයා පීඩනයක් දීලා එයා අපට විශාල චෛතසික පිළිබඳ අවබෝධයක් දුන්නා. එහෙනම් පැන්ග්‍රියාස් ග්‍රන්ථිය ක්‍රියාත්මක වෙලා ඒ පැන්ග්‍රියාස් වලින් නිතරම හැම ග්ලූකෝස් එකක්ම ග්ලයිකෝජන් කරලා ගබඩා කරනවා වාගේ අණුන් ළඟ තියෙන හැම එකක්ම අරන් අරන් අපි ළඟ ගබඩා කරගන්න ගුණේ නේද මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ විදියට ඒ ශබ්ද නිසා මොන මොන ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනවද, ඒ ඉන්ද්‍රියන් වලට අනුව මොන මොන චෛතසික පාල වෙනවද, ඒ චෛතසික වලට අනුව මේ විඥානයේ ඇතිවෙන කෙලෙස් ධර්මයන් මොනවද, වෙනස් වෙන ස්වභාවය මොනවද කියන එක වඩනවා නම්, ඒ අවබෝධයට පත් වෙනවා නම්, ඒ අවබෝධතා ඥාණයෙන් එයා ජීවත් වෙනවා නම් සෑම සෙනෙයක් ගානේ එයා මේ කන් දෙකට ඇයෙන ශබ්ද වලින් විදර්ශනා වඩන සෑහඳ ප්‍රඥාධික තථාගත ශ්‍රාවකයෙක් යා. එහෙනම් එයා විදර්ශනා වඩන්න විදර්ශනා භාවනා උපයෝගී කරගත්තේ නැහැ. මේ කනට ඇයෙන ශබ්දයම කමඨාන කරගෙන ඒක තුලින් ප්‍රඥා පාරමිතාව පුරනවා. එහෙනම් මේ සෑම ශබ්දයක් තුළම අපට විශාල ධර්මයක් පේනවා, විශාල කාරණාවක් පේනවා තේරුම් ගන්න අවබෝධ කරන්න. එහෙනම් ශබ්දය ශබ්දය නොවේ, මාගේ නිර්වාණ පණිවිඩය, මාගේ විමුක්ති මාවත තථාගතයන් වහන්සේගේ කමඨාන කියන අවබෝධයෙන් අද ඉඳලා මේ කනට හැෙන සෑම ශබ්දයක්ම ගැඹුරින් ශ්‍රවණය කරමු. හැම දෙයක්ම ධර්මානුකූලව සවන් දෙමු. නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරමු. බැරි වෙලාවත් අකටයුතු දෙයක් යම්කිසි කෙනෙක් කතා කළා නම් ඒකත් ධර්මානුකූලව සවන් දීලා අපේ සෛල ටික පරිස්සම් කරමු. මේ කයට ඥානවලට අනුමෝදම් වෙන අසත්පුරුෂ දේවල් වලින් මේ කය පරිස්සම් කරමු. කෙලෙස් වලින් මේ විඥානය ආයතන ටික පරිස්සම් කරමු. අපේ සර්වාංගයේ පුරා තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් පරිපූර්ණත්වයේ ලබලා සෑම ශෛලයක් තුළම නිර්වාණ පණිවිඩය ගබඩා කරලා හැම ශෛලයක් තුළින්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙන්න, නිවීම ඇති වෙන්න අදහිඳලා අපි මේක කමඨාණක් වශයෙන් වඩමු. එනං මේ ශබ්දය තුලින් අවබෝධ කරගත්තා වූ, කාලේන ධම්ම ශවණං කියන ධර්මතාවය තුලින් අවබෝධ කරගත්තා වූ මේ අවබෝධය, මේ ප්‍රඥාව ලබාපු මිනිසත් භවයේ සෑම මොහොතක් ගානේ පරිහරණය කරලා නිතර නිතර පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධිය දක්වාම මේක කමඨාණක් කරගෙන සියලෝම කෙලෙස් ධර්මයන් නිරෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන ප්‍රත්‍යක්ෂ ඥාන අවබෝධ දේශනාව මේ සියලෝම දෙනාට ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාව වේවා, අනුමෝදම්ම වේවා කියලා සාදුකාරයක්ද.